ඊළඟට ගරු සුසන්ද පුංචින මේ මන්ත්‍රී මහතුමාට විනාඩි 9ක් කාලයක්.
ගරු සභාපතිතුමනි, අද හසනීතිය අධිකරණ දවස. අපි විශේෂයෙන්ම අපේ ආරක්ෂක රාජ්‍යමත්තුමා ඉන්න නිසා මම එතුමාට මතක් කර දෙන්න ඕනි, මම ත්‍රිකුණාමලේ ජීවත් වෙන පුරවැසියෙක් හැටියට, චන්දායක් හැටියට මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවගේ බලවත් සැකයක් මතුවෙලා තියෙනවා. මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම වරාය තමයි ත්‍රිකුණාමල වරාය. ඕන ගැඹුරු නැවක් ගේන්න පුළුවන්. ඒ නැවක් ගෙනල්ල ඕන එකක් ඒ පරිශ්‍රමය තුළ හංගන්න පුළුවන් කාටවත් නොපෙනෙන විදියට විශේෂිත වූ වරායක්. මේ වරාය ආශ්‍රිත, ත්‍රිකුණාමල ආශ්‍රිත භූමි ප්‍රදේශය ඇමරිකානු හමුදා කඳුරකට, නාවික හෝ යුද කඳුරකට දෙන්නට යනවා කියලා විශාල බයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා ඉන්න නිසා මට පැහැදිලිවම ඕන මේක එහෙම කටයුත්තකට දෙනවද නැද්ද කියන එක විතරක්, දන්නවද නැද්ද කියලා. විශේෂයෙන්ම 2018 අගෝස්තු මාසේ 25 වෙනි දින ආව නැවක්, ඇමරිකානු 7th fleet එකේ නැවක්. ඒ නැවේ මේ තමයි පින්තූරය. මේක තමයි නැවේ කමිෂන් කරපු බර්ත් කරපු ලේබලේ. මේක තමයි නැවේ ඉඳන් ගොඩබිම, මේකට රවුන්ඩ් එලිෆන්ට් අයිලන්ඩ් හරි ක්‍රවුන්ඩ් කියන එක පේන පින්තූරය. මේක තමයි මේ නැවේ තිබිච්ච හුවක්‍රාෆ්ට් වලින් එකක්. මේ ගොඩබිම ගමන් කරන්න පුළුවන්. මේක විශේෂයක්ත්වයක් තියෙනවා, මේක රෝදක් තියෙනවා. මම ගිහිල්ලා ගොඩබිමේ රෝද වලිනුත් ගන්න පුළුවන්. මේ තමයි ලෝකේ නවීනම හෙලිකොප්ටර් යාන වෙන අතර කරලා තියෙනවා ඒ නැවේ. මේ නැව අස්සේ තියෙනවා ඊටත් වඩා GPS තාක්ෂණයෙන් ඕනෑම තනක් ස්කෑන් කරලා මුහුදයට ගොඩබිම ගන්න පුළුවන් හෙලිකොප්ටර්, විශේෂිත වූ හෙලිකොප්ටරයක්. මේ තව තියෙනවා තැනක, ඒකත් අපේ ලංකාවේ ගුවන් හමුදා කට්ටිය දැකලා තිය ඇමරිකාවේ ගියාම ඒ විශේෂිත වූ හෙලිකොප්ටර් යාන මේවැන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක ඇතුළේ තියෙනවා හැමර් වර්ගයේ යුද වාහන කීපයක්. ඉතින් දැන් මේවා පාවිච්චි කරලා මේගොල්ලන්ට අවශ්‍ය කරන භූමි ප්‍රමාණය, ඒ අපේ ත්‍රිකුණාමලාවට මුහුදේ තියෙන සම්පත් මොනවද කියන එක මේගොල්ලෝ නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට අද ගිහින් තියෙනවා වරායට. වරාය බලන්න මොකට ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් තවත් සැකේ වැඩි වෙනවා. මේක ඇමරිකාවට දෙන්නම යන්නේ කියන එක තමයි ඒ ජනතාවගේ හදවත් තුළ තියෙන්නේ. මතක තියාගන්න, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගත්තම 77%ක් දමිළ සහ මුස්ලිම් ජනතාව ඉන්නේ. 23%යි සිංහල ජනතාව. ඉතින් මෙවන් පරිසරයක ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක වලින් 51%ක් වනජහනගානේ තියෙන්නේ ඒ ත්‍රිකුණාමලේ පමණයි. අනිත් ඒවා ටික තමයි මිනිස්සු ඉන්නේ, මොකද අවුරුදු 30ක යුද්ධයට මැදිච්ච ජනතාවක් ඉන්න නිසා. ඒ වගේ තමයි අද වෙනකොට සිංහල, දෙමළ, මුස්ලිම් කියන, දමිළ කියන, මුස්ලිම් කියන සියලු දෙනාම අර අවුරුදු 10කට ඉස්සෙල්ල මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, ඒ බැසිල් රාජපක්ෂ මහත්තයතුළු අපේ ආණ්ඩුව ඒ නිදහස ලබාගෙන ඒ සංවර්ධනය කරපු මිනිස්සුන්ට ගෙදර ඉන්න තිබ්බ නිදහස, ඒ වගේම මහපාරේ නිදහසේ ගමන් කරන්න තිබ්බ නිදහස අද ආවේර වෙලා අදත් මූතුරු තෝපුරු මිනිහා බහින්න ඕන තුන් පළක, පුල් මුඩේ මිනිස්සයා බහින්න ඕන හතර පළක, ත්‍රිකුණාමලෙන් කොළඹට එන මිනිස්සු ටික බහින්න ඕන තවත් දෙපළක තුන් පළක. අද මිනිස්සු සම්පූර්ණයෙන්ම පීඩනයකට පීඩාවකට පත් වෙලා. එහෙන් අද වෙනකොට එළියේ ඉන්න බෑ, උෂ්ණත්වය ඉතාම අධිකයි. ඉතින් මේ වගේ පීඩන වලට පත් වුණේ අර 21 වෙනි දින කවුරු හේවා මේ රජය ආරක්ෂක අංශය බාර, පොලිසිය බාර, ඇමතිවරයා ජනාධිපතිවරයා, ඒ ප්‍රතිබල හැටියටයි මේ දිස්ත්‍රික්ක වල නැතුව රටේම ලංකාවේ ඉන්න ජනතාව අද දුක් විඳින. ඉතින් මේවා ඉක්මනට නැති කරන්න ආණ්ඩුව සහතිකයක් දෙන්න ඕනි. ආයේ මිනිස්සු අවුරුදු ගාණක් මේ 10ක් 30ක් දුක් විඳලා අවුරුදු ගාණක් 30 විඳපු ඒ නිදහස ආපහු අපි ලබා දෙන්න ඕනි. ඉතින් මේවා කරන්න තමයි රජයක් වගකීම. ඒ වගේම ඔබතුමා ආරක්ෂක ඇමතිතුමා හැටියට වැලිසර තියෙනවා ගැමුණු නාවික හමුදා කඳවුර. ඒකට කියන්නේ මැගසින් එක කියලා ඔබතුමා දන්නවා ඇති. ඒකේ තියෙනවා ආමියකේ වෙඩිබෙහෙත් ගමදාව, සී ෆැබ් එක තියෙනවා, වෙඩි පිටිය තියෙනවා. මේක බාරව තියෙන්නේ MOD එකට. මේකේ ඉන්න රියාද්මුලගල නානක්කාර කියලා විශ්‍රාමික නාවික හමුදා නිලධාරිය. මේක ඉන්න නිලධාරීන් සංඛ්‍යාවක 4500ක් විතර මේ කඳවුර තුල. ඒ වගේ පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා පාරයිනේ, මේක අයිති නාවික හමුදාවට. ඒක ආරක්ෂාව දෙන්නේ නාවික හමුදාව සහ යුද හමුදාව. මෙහි හිත බුද්ධි නිලධාරීන් 14 දෙනා මේ 21 වෙනි දින සිද්ධියට මාස 3කට ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තිබ්බා. මීට කිලෝමීටර 4කට එහා තමයි අර බයිසිකලයක් බෝම්බත් එක්ක චෙක් කරන්න ආවුනේ පල්ලියක් ගාව. බෝම්බ ආවුනේ නෑ, නමුත් බයිසිකලිය ආවුනා. සක්කරු කුරුණාකරද කොහෙද හම්බුණා. මේ සිද්ධියෙන් පස්සේ වෙලා තියෙනවා 21 වෙනි සිද්ධියෙන් පස්සේ ආයි බුද්ධ නදාරින් 4 දෙනෙක් විතරක්. මේක ඔබතුමා සමහර විට දන්නවත් ඇති නොදන්නවත් ඇති, රාජ්‍ය අමාත්‍යය නොදන්නවා කියන්න බෑ. මේකේ යම් පිපිරීමක් සිදු වුණා නම් කිලෝමීටර 25ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අවට විනාශයට පත් වෙනවා මට ලැබෙන තොරතුරු අනුව. ඉතින් මේ වගේ ආරක්ෂක අමාත්‍යංශයක මේ වගේ වගකීම් තැනක බුද්ධ නිලධාරීන් ඉන්න ඕන ප්‍රමාණය නැත්තරම නැති කළා. 21 වෙනිදෙන් පස්සේ 4 දෙනෙක් විතර දාලා තියෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව එච්චර තැකීමක් දක්වන්නේ නැත කියන එක සැකයක් මතුවෙනවා. මේක පිපුරුනා නම් ඒ ත්‍රස්තවාදීන් මේක දැනගෙන හිටියා නම් කිලෝමීටර 25ක් කියන්නේ මේ තමයිට අයිති වෙනවා බැලුවොත් ඒකේ පවර් එකට. ඉතින් මෙන්න මේවා තමයි අපි සැලකිල්ලට ගන්න ඕනි. දැන් අපේ මන්ත්‍රීතුමෙක් කිව්වා තේරින්කාරක සභාව ගැන. තේරින්කාරක සභාවද අපේ හොඳයි, ඒකෙන් සත්‍ය එළියට එනවා. ඒක පිළිබඳව මොනවා හරි විවේචනයක් දකින්න එක වෙන විදියට දකින්න එක ඉතින් අපි දකින දේ තමයි කියන්න ඕන. ඒ වගේම මේ ආණ්ඩු ආවන් පස්සේ පෙරේදාපු පළවෙනි පුද්ගලයා තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා. මොකට දැම්මේ සමුදිරාභීන්ට? ඒගොල්ලන්ගේ දුන්නා කියලා මොනවද වැඩි පඩියක්? ඊළඟට ප්‍රාදේශ සභාවලට, නගර සභාවලට ඒගොල්ලෝ ඉල්ලලා බට දුන්නා කියලා. ඉතින් මේ රටේ ඒ වගේ නඩු දාන්න ගියොත් අනාගතයේදී ඔතන ඉන්න ඇමතිවරු කී දෙනෙකුට එන නඩු දාන්න වෙයි?
මන්ත්‍රීතුමා විනාඩි එක කාලයක්
කවුරු කරත් වැරදි නම් වැරදි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන්. අපි යමක් මැතිවරණ පොරොන්දුවක් දෙනවා නම් ඒකේ විදිහට කරන්න ඕනේ. අපි හරි දේ ජනතාවට කරන්න ඕනේ. දැන් හදිසි නීතියට අපි විරුද්ධ වෙන්න බෑ. මොකද රජයෙන් සහතිකයක් දෙන්න ඕනේ අපිට මේකේ සම්පූර්ණ ඉවරයි කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද වෙනකොට මේ ශිෂ්‍යබට බලකායක කර්නල්වරයෙක් දුරකථනයක් දෙනවා මගේ නෝනගේ දුරකථනයට පාර්ලිමේන්තුවේ ඉන්නේ පාර්ලිමේන්තුව හරක් මඩුවක් කියලා. මේ පිළිබඳව තොරතුරු මා යුද හමුදාපතිට ආරක්ෂක ලේකම්වරයාට ඒ වගේම අනිකුත් ආයතනවලට අරලා තියෙනවා. මේ කර්නල්වරයෙක් හැටියට ඒ මිනිස්සයා එහෙම කතා කරලා කියන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ මීට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. සමහර කෙනෙක් කියයි මේක ප්‍රජාතන්ත්‍රවාදී කියලා. අර මෛත්‍ර ඉස්සෙල්ලා කිව්වේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට බලින්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ වගේ සිදුවීම් ඇති වෙන්නේ ජනතාව තුළ විශ්වාසය නැති නිසා. දැන් පාර්ලිමේන්තුවේ 225 ගැන කිව්වා. මේ 225 ගියා කියලා තව 225ක් එනවනේ. ඒ නිසා අපි කතා කරද්දී අපේ ගරුත්වය අනන්තාවේ රැකෙන විදිහට අපි කතා කරන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් මා විශේෂයෙන්ම සභාපතිතුමනි ඉල්ලා සිටිනවා මම මේවා හැන්සාඩ් ගත කරන්න කියලා. මම මේ ඉදිරිපත් කරපු දේවල් කරලා මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මේ රටේ මහජනතාව පිළිබඳ මීට වඩා වැඩ වගකීමකින් රජයේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මගේ වචන සවාපේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට අරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට අවස්ථාව.
උලාසනේ ගරු මන්ත්‍රීතුමියනි, මයි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අද නැවත වරක් අද මේ සාකච්ඡාව අවසානයේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට මහිතනවා සම්මත කර ගැනීමේ අවස්ථාවක් කොට සලකන මොහොතේදී ඒ සඳහා කරුණු කීපයක් ප්‍රකාශ කරන්නට මහිතනවා මා අදහස් කරනවා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, මට පෙර කතා කරපු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙන් තන්දිල්ලා පොදු ජන පෙරමුණෙන් අද මං හිතන එතුමා මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳන් මම කනගාටු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් හැටියට සුසන්ත පුංචි නිලමේ මැතිතුමා ඉන්න නිසා මම ප්‍රකාශ කරනවා සමහර කරුණු කාරණා සාවාද්‍යයෙන් තොරව ප්‍රකාශ කිරීම ගැන. ගරු අග්‍රාමාත්‍යතුමා 27 වෙනිදා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බහිතනවා නිල සංචාරයක් කරේ වරාය බලන්න නෙවෙයි. මන් දන්න එතුමා කොහොම ඔප්පු කරනවා. එතුමා තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ අලුත් ගොඩනැගිල්ලකට විශේෂයෙන්ම මුල්ගල තැබීම, ඒ වගේම ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, ස්වේච්ඡා ගුරුවරු විශාල පිරිසකට පත්වීන් ලබා දීම, ඒ වගේම අවතැන් වූ 600කට නිවාස හිමිකම් පත්‍ර ලබා දීම විතරක් නෙමෙයි, කින්යා ඉලුප්පේ කුලම් ඔබතුමා දන්නවා ඒ මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීම, විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක්.
මම කිව්වේ නෑ අගමැතිතුමා වරාය දෙන්න මම හිතනවා කියලා මං කිව්වේ.
ඉතින්
එතුමාට පුළුවන් ඒක නිවැරදි කරන්න. මම කිව්වේ ගියේ ඒක ද කියලා ඇහුවේ.
එහෙම ප්‍රකාශ කරන්න එපා. ඔබතුමා පින්තූර පෙන්නලා දැන් මේ ත්‍රිකුණාමලයත් වරායට යවන්න, වරාය විකුණන්න, ඒ වගේ ප්‍රකාශ කරනකොට අගමැතිවරයා එදාට ත්‍රිකුණාමලයේ ගියාම හරි ඔබතුමා වෙන්න පුළුවන්. නමුත් ගරු සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීතුමා, ඔබතුමා ජේෂ්ඨෙක් මට වඩා එක්සත් ජාතික පක්ෂයේ තමුන්නාංශගේ තිරපු නායකයා, තමුන්නාංශයේ කාලයක් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඇමතිවරයෙක් හැටියට හිටපු කෙනෙක්. ඒ නිසා මෙතුමා මේ වෙන පක්ෂයකට ගිහිල්ලා මේ විදියට අපේ නායකයාට මේ විදියට සාවද්‍ය විදියට යම් චෝදනා කිරීම ගැන මම කනගාටු වෙනවා. ඒ වගේ බාල තත්ත්වයට පත් වෙන්න එපා. කොහෙද දැන් මෙච්චර කාලයක් විකුණපුවා කියන්නකෝ. මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 4 මාරක් වෙනවා දැන් මට කියන්න විකුණපු දේවල් ගැන කියන්න මට ඕන තරම් තියෙන කාරණා. ලැජ්ජ නැතුව ඔබතුමන්ල කිව්වේ ඒකයි. වරාය ගැන කතා කර කවුද කරේ සැංග්‍රිල්ලා වික්කේ? කවුද ත්‍රීපර්සස් නැත්තම් මූලස්ථානය කවුද වික්කේ? කවුද දකුණු වික්කේ කවුද? ඒ නිසා නිකන් කියන්න එපා. හදවත වගේ තිබිච්ච මේ ගාලු මුවන්තර බණ්ඩාරනායක පිළිමයක් විකුණලා තියෙන තමුන්නාන්සේලා. ලැජ්ජයි. අද බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් අද තමුල ඝාතනය කළා. ලැජ්ජ නැතුව අද බණ්ඩාරනායක පිළිමෙත් එක්ක සැංගිල්ලායකට ගිහිල්ලා තින්නේ. සැංගිල්ලා හොටලෙන් බහිනකොට තමහර වෙලාවට එතනින් යනකොට අහනවලු මේ කවුද මේ චීන හිටපු නායකයෙක්ද කියලා. ඒ තරම් ලැජ්ජ නැති වැඩ කරපු ආණ්ඩුවක් ලැජ්ජ නැති වැඩ කරපු ආණ්ඩුවක් අද කතා කරනවා. මට මතකයි මේ මෙතන හිටියේ නෑ ආනන්ද, ඒ වගේම අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. එතුමා ප්‍රකාශ කරේ අර තල්ලත්තට බොරළු දාන්න වගේ කතා කරගෙන ගියා. තවමත් කතා කරන්නේ මාවනල්ල ගැන. මාවනල්ල එකෙක්වත් නෑ දැන්. බුදු පිළිම කඩපු ඔක්කොම අත්අරංගුවේ. මේ වෙනකො 108ක් අත්අරංගුවට අරගෙන මේ වෙනුව මේ වෙනුවෙන් නඩු පවරන අවශ්‍ය කටයුතු කරලා තින්නේ. ඒවා තව කාටවත් තියන්නේ නෑ. සති 6ක් තුල මේක ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ සම්පූර්ණයෙන්ම මේ ස්ථාවර කරන්න පුළුවන්කමක් ලැබුණා. අගමැති ජනාධිපතිතුමත් ඒකට සහයෝගය දුන්නා. ජනාධිපතිතුමා හිටියත් නැතත් එදා සිද්ධිය වෙච්ච වෙලාවේ ඉඳලා එදා සිද්ධිය වෙච්ච වෙලාවේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නම්
කියන්නේ
බාධා කරන්න එපා. ජේස්තාපතිවරේ
බාධා කරන්න මට
පොත් අනුපේදේශනය අපමත්තුමා.
දැන් මම අහන්නේ ඔබතුමාගෙන් හරි ඊට පස්සේ අත්අඩංගුවට ගත්ත එක ඇත්ත. මොකද වළක්ක ගන්න බැරි වුණේ කියලා පොඩ්ඩක් කියන්න බෑද ඔය
කතාව. වළක්ක ගන්න බැරි වෙච්ච කාරණා කිව්වොත් කාගේ කාගේ කිල්ලෝට වෙලා තුණු තිනව මතක තියාගන්න. විපක්ෂයත් වක් කියන්න ඕනේ මේවට. ඇයි ඇයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා කියනවා එතුමගේ ආරක්ෂකයන්ටත් හම්බුණාලු. අපේ නම් ආරක්ෂකයන්ට දැක්කේ නෑ මේක. එතුමා කියනවා ෆිරන්ති රාජපක්ෂ මැතිණිය ගියේ නෑ කොච්චිකඩේ පල්ලියට. මන් දන්නේ නෑ මොකට හේතුව කියලා. ඒ නිසා රටේ දැනගෙන තිබුණා නම් මොන මිනිහද නොකියන්නේ? මොන මිනිහද නොකියන්නේ දැනගෙන තිබුණා නම්? ඒ නිසා කරුණාකරලා මූලාශ්‍රේ මන්ත්‍රීතුමියනි මට බාධා කරන්න එපා. ඔබතුමියන් වෙලාව දෙන්න කරුණාකරලා මෙතුමන්ලට උත්තර දෙන්න. බොරු කියන්න බෑ. පට්ටපල් බොරු කියනකොට පට්ටපල් බොරු කියනකොට අපිටත් අමාරුවක් තියෙනවා. ඒකයි අපි කතා කරන්නේ. එනිසාද මේ කටයුතු අපි තියන්නේ නැහැ කාටවත්. මම ඉල්ලීමක් කරලා රුවන් විජේවර්ධන මැතිතුමාගේ ළඟට ගිහිල්ලා මම කතා කරේ. මමත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පුංචි මේ මොනිටරින් කරන නැත්නම් අධීක්ෂණය කරන මන්ත්‍රීවරයෙක්. අපි ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගෙනාවේ මෙන්න මේ වගේවට තමයි මේ ආණ්ඩු ඉදිරි කාලය තුල අවසන් වෙන්න කලින් මේ ඇයට දිනපතා නඩු අහලා ත්‍රිපුද්ගල අධිකරණයට ගෙන්නලා ඔයි සහරාංගේ කණ්ඩායමේ තවත් ඉතුරු වෙලා ඉන්නවනම් කීප දෙනෙක් ඝාතනයට ලක් වුණා, කීප දෙනෙක් බෝම්බ ප්‍රහාරවලට ලක් වෙලා මැරුණා. ඒ අය ගෙනල්ලා ඒ අය දිනපතාහලා ඉදිරි මාස කීපය තුල මෙවුව දෙන්න පුළුවන් ඉහළම දඬුවම දෙන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩය අපි කියනවා. අපි අත ගෑවේ නැහැ. අද බලන්න එදා සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වැදුණා. සැංගිල්ලා හෝටලය තමුන්නාන්සේලා ඉඩම් දීලා විකුණලා හදපු සැංගිල්ලා හෝටලේ බෝම්බ පිපුරුණා. එකම කීස්බරි හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, තව පොඩ්ඩෙන් තාජ් සමුද්‍ර හෝටලය. හැබැයි අද වෙනකොට මම සතුටු වෙනවා මේ සියලු හෝටල්වල එදිනෙදා කටයුතු අද ක්‍රියාත්මක කළ අවසානයි. අපි දන්නවා පබුඩාන්සෙල්ල දන්නවා ලෝකේ රටවල් විශේෂයෙන්ම මේ වන විට චීනය, මේ වන විට ඉන්දියාව, මේ වන විට නවසීලන්තය, මේ වන විට වෙනත් රටවල් හෙටානිද වෙනකොට ජර්මන් ෆෙඩරල් ජනරජය පවා ලංකාව ඉතාමත් හොඳ එක්කම ඊයේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ පවා තීන්දු කළා තිබෙනවා ලංකාව අනාරක්ෂිත නැහැ, ලංකාවත් සංචාරය කරන්න හොඳ මං හිතනවා රටක් බවට පත් වෙමින් තිබෙනවා. මේව පුළුවන්ද? මෙයට බැරි වුණා. අවුරුදු ගානක් තිස්සේ ඉඳලා මත්ස්‍ය තහනම ඇති කළා, ඒ වගේම GSP+ නැති වෙලා එක මේ රටේ ඔය එන්න හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවේ තියනවායි කියලා කතා කරපු ලෝකේ රටවල් මේක කළු තිතක් කියලා තිබිච්ච ශ්‍රී ලංකාවට අපි ඇවිල්ලා මාස අවුරුද්දක් එකහමාරක් ඇතුළත කීර්ති නාමයක් ඇති ශ්‍රී ලංකා රජයක් හැටියට විශේෂයෙන්ම ලෝකේ රටවල් පිළිගන්න තත්ත්වයට පත් වුණා. ඒ නිසා අපිට තියෙන එහෙම පුළුවන්කමක්. එක්සත් ජාතික පක්ෂයේ නායකින්ට, පෙරමුණේ නායකින්ට තියෙන ඒ ගැම්මක් මේ රට සංවර්ධනය කරන්න විශාල කැපකිරීමක් කරපු පීතෘත්වරුන්ගේ මං හිතන පුත්තු තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. ඒ නිසා අපිට මේ රට සංවර්ධනය කරන්න හයියක් කොන්දක් වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ අද කතා කරන ආර්ථිකය ගැන 2001 එනකොට ගරු අගමැතිතුමා එනකොට 2001 ඒ අවුරුදු 3ට එනකොට ඍණ ආර්ථිකයක් තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැතිනියක කාලේ. ඒ කාලේ මේ හිටපු ඇමතිවරු හිටියා. අද මේ පොහට්ටුවට ගිහිල්ලා පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කළා. ඒක හරි කනගාටුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකට ඒ මිනි පෙට්ටියට යකඩ ඇන ගහලිවල වහලා දාලා තමයි අද ලැජ්ජ නැතිව ඇවිල්ලා කතා කරන්නේ. එටරිද වෙනකොට පොදු පෙරමුණේ නායක වෙන මිනිස්සු මෙහෙම කල්ලිවල්ලා මේ රටේ අර උත්තරීතර පක්ෂය නැති කළා. ඒ තුලින් මේ රට තවත් දුරට තමන් මේ ආගාධයට ඇද දාන්න බලනවා. වෙන රටවල් වල බලන්න අපි දන්නව එදා බෝම්බ පිපිනිච්ච වෙලාවේ
යෝන
ලෝක යුද්ධ වෙලාවේ අපි දන්නව
එංගලන්තයේ අගමැතිවරයා
සමාව තව විනාඩියක් මට ගරු මන්ත්‍රීතුමියනි මට හර්ෂණ රාජකරුණා
නෑ
ඒ උනත් ඒකත් දුන්නා. හරි තව මිනිත්තුවක් දෙන්න මට කතාව අවසන් කරන්න. ඔබතුමියගෙන් කාරුණිකව ඉල්ලනවා. අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන එදා එංගලන්තේ අපි දැක්කා එදා එංගලන්තේ පාර්ලිමේන්තුව තුල මුළු විපක්ෂයේ වෙන තැනකට පාර්ලිමේන්තු චර්ච් හවුස් එකට ගෙනිලා පාර්ලිමේන්තු තියනකොට විපක්ෂය අත උස්සලා ඒ සඳහා සහයෝගය දුන්න. අද බලාගෙන ඉන්නේ මොකද්ද? මේ ආණ්ඩුව කොයි වෙලාවෙද ගෙදර යවන්නේ? නොඑක් උප්පරවැට්ටි ගත්තා. ලේක් හවුස් හටරම්වට ආවා. ඒ අය කිව්වේ කොහොමද අපි එලි වෙලා අපි දවස් දෙකක් ඉඳලා හරි රනිල් වික්‍රමසිංහ ගෙදර යවලා ආණ්ඩුව ගෙදර යවලා කටයුතු කරන්න ඒකළු බැරි වුණා. නොඑක් දේවල් වලින් බැරි වුණා. අවසානයේ මේ ISIS කාර්යෝ ගහපු බෝම්බ ප්‍රහාරය අරගෙන
ඒක අල්ලගෙන අවසන් කරන්න
ගෙල්ලිලා ඒකෙන් ආණ්ඩු ගන්න හදන මම ඒ නිසා කියනවා ලේ තවරලා මින මල කඳන් උඩින් මිනි පෙට්ටි උඩින් ආණ්ඩු ගන්න ලෑස්ති වෙනවා නම් අපි මතක තියාගෙන එක්සත් ජාතික පක්ෂය හැටිය අපි ඒ සඳහා සූදානම් කියන පණිවිඩය ප්‍රකාශ කරමින් මේ හදිස්සි නීතිය තවත් මාසකින් දීර්ඝ වෙලා ඊළඟ මාසෙ වෙනකොට මේ හදිස්සි නීතිය ඉවත් කරන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ නිර්මාණය කරන්නට ගරුරුවන් විජේවර්ධන මැතිතුමාට අගමැතිතුමාට පුළුවන්කමක් ලැබෙයි කියලා විශ්වාස කරමින් ඒ සඳහා ආශිර්වාද පතමින් මගේ කතාව අවසන් කරමි. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ජානක වක්කුමර මන්ත්‍රීතුමාට විනාඩි 4ක් කාලයක්.
හතරයි මුලසුනේ ගරු සභාපතිතුමීනි, අද හදිසි නීතිය මේ විවාදයට අරගෙන ඡන්ද විමසන අවස්ථාවේදීවත් අගමැතිතුමා ඒ කියලා බලාපොරොත්තු වෙනවා. මොකද එතුමාගේ වගකීමක් රටේ අගමැතිවරයා හැටියට මේ යෝජනාවට පක්ෂව ඡන්ද දෙන එක. හැබැයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ මේ 27 වෙනිදා දිනේ දාගත්තට පස්සේ එතුමා ඒ සංචාර කරලා මොනා හරි විවෘත කරන්න හරි ගිහිල්ලා ඇමරිකන් යුද නව බලන්න ගිහිල්ලා තිරුකුණාමලේ වරාය බලන්න ගිහිල්ලා ඒ ටිකට යනවට වඩා එතුමාට තිබුණේ අද මේ ඡන්ද දෙන්න. හරියට ආණ්ඩු පක්ෂ කණ්ඩායමවත් හිටුවේ නැහැ, අපි නොහිටින්න අද මේක සම්මත කරගන්න වෙන්නේත් නැහැ. හැබැයි මේ පාරක් කැඩිච්ච පාරක් හදලා විවෘත කරනවා වගේ අවුරුදු 1976න් පස්සේ තව සති දෙකකින් විතර මේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා අර බන්දරාගාර බාරව පුංචි අධීක්ෂණ මන්ත්‍රීතුමා ඒක විවෘත කරන්න යයි කියලා මොකක්ද එක පාච් කරන්නවා. ලිවර් එක පාච් කරන්න අවුරුදු 46කට විතර පස්සේ නේ ඒක කරන්නේ. ඒක නිසා අපි තමුන්නාන්සරත්ගෙන් ඉල්ලන්නේ මේ රටේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න දැන් ඒක මේ අපට කරන්න දෙවිච වැඩක් කියනවා. ඒ වගේම මේ දවස්වල මේක පාලනය කරාම ඒක අගමැතිතුමා කරේ. ගහනකොට තව එක්කෙනෙක් කරේ. හැබැයි ආණ්ඩුව කියන්නේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි ඇමති මණ්ඩලෙ තමුන්නාන්සර ඔක්කොම. ඒ වගකීම තමුන්නාන්සර බාර ගන්න ඕනේ. එහෙම නැතුව එක එක්කෙනාගේ පිට තමුන්නාන්සර හැමදාම මේක පටවනවා. දැන් අද වෙනකොට මේ රටේ වීසා නැතුව 6780 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. දැන් මේගොල්ලෝ වීසා නැතුව වෙනත් රටක කට්ටියක්
මේ රටේ ඉන්නවා නම් ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මුලාසන සඳහා පැමිණ ඇත.
ගරු කතානායකතුමනි, ඒක නිසා වීසා නැතුව වෙනත් රටක පිරිසක් අපේ රටේ ඉන්නවා නම් ඒ අය පිටුවහල් කරන එක මේ රජයේ වගකීම. ඒ නිසා ඒ අය අපි දන්නවද මේ ISIS සටන්කාමීන් ලෝකෙ ගොඩක් රටවල වල ඉන්න නිසා ඒ අය මේකේ ඉන්නවද කියලා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා එහෙම වීසා නැති අය ඉන්න පිරිස ඉක්මනින් පිටුවහල් කරන්න රජයේ මැදිහත් වෙන්න ඕන. දැන් මේ
විලත්ති තුනක් තියෙන ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි කතානායකතුමනි. ඒ නිසා ඒ වැඩේ ඉක්මන් කරන්න ඕන. දැන් ඒකට
ඔව් එක මිනිත්තුයි මට වැඩිදීමක්
නැහැ. ඔතෝ ආයෙම කියනකොට වැඩි කතා කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා
කරගාටුයි.
ඒක නිසා ඒ කටයුත්තත් ඒ වගේම අද මේ පත්තරෙත් තියෙන කොටි උපදේශක ඇලලා බාලසිම්හන් විතාන්නේ සුවිසල් මැදුරක ඉන්නවා කියලා. දැන් මේ අය ගෙන්නගන්න ආණ්ඩුව කිසිම කටයුත්තක් කරන්නේ නැහැ කියනවා. ඒ නිසා අපි කියනවා මේ හදිසි නීතිය උපයෝගී කරගෙන යම් යම් ඒවා මර්ධනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් වර්ජන මේ වැඩ වර්ජන ඒකට වඩා මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරන්න ඕනේ. දැන් මේක හමුදාපත්තුමාම කියනවා මේක එහෙම විසඳන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. සා ආණ්ඩුව කියනවා මේක විසඳලාමයි කියලා. සා මේ ආරක්ෂක අංශයේ කියන දේ පිළි අරගෙන මේ කටයුත්ත ඉදිරියට කරන්න ඕන නිසා තමයි අපි මේ ඡන්දෙ දෙන්නේ. එහෙම නැත්නම් විපක්ෂය අපි තමුන්නාන්සරට මේ හදිසි නීතිය ඉස්සරහට ගෙනියන්න ඡන්දෙ දෙන්නේ නැහැ. හැබැයි මේක
තමා වෙලා මන්ත්‍රීතුමා අවසන් කරන්න
කතානායක විනාඩියක් දෙන්න අපේ මහානායක ස්වාමින් වහන්සේට විරුද්ධ ඒ කරන කටයුත්ත ආණ්ඩුව මේක මැදිහත් වෙලා හෝ නවත්තන්න ඕනේ. ඒකට හේතුව තමයි ආණ්ඩුව විවේචනය කරපු නිසා අස්ගිරි පාසලේ මහානායක හාමුදුරු ඒ විවේචනය කරාට පස්සේ තමයි මේ ප්‍රශ්න ඇති වුණේ. ඒස අපි ආණ්ඩුවට කියනවා මේ හදිසි නීතියට මුවා වෙලා තමයි මේව කරන්නේ. ඒස මේ රටේ මහානායක හාමුදුරු කෙනෙක් ගේන එක නතර කරන්න ඕනේ. ඒස අපි සියලු දෙනාම ඕනම කෙනෙකුට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙන්න ඕනේ. ඒ අයිතියට ඉඩ දෙන්න කියලා හිටන්
හොඳින්
ඔබතුමාට ස්තුතිවන්ත
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ගරු තුචාර මන්ත්‍රීතුමා විනාඩි 4යි
ඔබ ස්තුති කතානායකතුමනි විශේෂයෙන් හදිසි නීතිය දීර්ඝ කරන මේ අවස්ථා දීර්ඝ කිරීම සඳහා සංවාදයක් කරන මේ අවස්ථාවේ කරපු කතානම් අහගෙන හිටියා බොහොම කැතයි අර ජානක වක්කුඹුර මන්ත්‍රීතුමා අපේ අගමැතිතුමා මේ ට්‍රින්කෝ ගියාලු තල්මස්සු බලන්න ගියාලු මෝරු බලන්න ගියාලු නැව් බලන්න ගියාලු මහා බාල ගණේ නූගත් කතාවක් කිරීම ගැන මම විශේෂයෙන් මම කනගාටුවටපත් වෙනවා ඔය මෙහා පැත්තේ රංජිත් සොයිසා කියලා සාදයක් ඉන්නවා මේ 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 රත්නපුරේ ඔය රත්නපුරේ බඩු දෙකම මේ බාල ගණේ කතා කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා රටේ වැදගත් විවාදයක් සංවාදයක් තියෙනවා අගමැතිතුමාට නැව් බලන්න යන්න වෙලාවක් නැහැ නික ගියා නම් ඒව ජනමාධ්‍ය තියෙනවා ජනමාධ්‍ය වලින් ඒව වාර්තා කරයි තමුන්නාසේ ගැන
කතා කරගෙන යන්න හරි
බාල ගණේ 2:50 සංවාද වලට එන්න එපා මම හිතුවේ තමුන්නාසේ අඩුව තරමේ ඕ ලෙවල් වලත් පාස් පුද්ගලයෙක් හැටියට ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් කනගාටුවට පත් වෙමින් මොනවද මේ කතා කරන්නේ දැන් කියනවා දැන් අර ඇඩලා බාලසිංහ එංගලන්තේ ලොකු හෝටලයක ඉන්නවලු ඒ ඇඩලා බාලසිංහම ගෙන්න ගන්නහලු මේ රජය අපි දැක්කනේ ඇඩලා බාලසිංහ සිංහම්ම ගෙන්නගෙන ගෙන්නගන්න නෙවෙයි අපි දැක්කනේ කුමාරන් පద్මනාදන්ලා ගෙන්නගෙන මේ මේගොල්ලන්ගේ හිටපු රජය කරපු නාඩගම් කුමාරන් පద్මනාදන් දෙමළ ඩයස්පෝරාවේ තියෙන සල්ලි ටික සුද්ධ කරගන්න ගෙන්නගත්ත හැටි ඒති පිට රත්තරන් ටිකට වෙදින්න කුමාරන් පద్මනාදන්ලා කේපීලා ගෙන්නලා මෙහෙ දුන්න රජසප එතකොට කේපීලා ගෙන්නලා ඒගොල්ලන්ට රජසප දුන්න මේ අයියලා තමයි අපිට චෝදනා කරන්න මේ ඇඩලා බාලසිංහ මේ ඉන්නෝ ඇඩලා බාලසිංහම් ගෙන්නන්නේ නැහැ එහෙනම් අපි තරහයි කියලා තමයි මේ කියන්නේ ඒ නිසා තමන්ගේ කිල්ලෝට වල කුණු තියාගෙන හුණු තියාගෙන කරුණා කරලා මෝඩ කතා කියන්න එපා කියන එක මම විශේෂයෙන් කියනවා එතකොට ඔව් කටපියාගෙන ඉන්න වාඩි වෙන්න කටපියාගෙන
ඔබලාට විනාඩියයි තියෙන්නේ වෙලාව
ඒතර කෝල් ඒ නිසා අවසාන වශයෙන් ගරු කතානායකතුමනි කියන්න තියෙන්නේ අනුන්ගේ පව් අපේ කරේ තියාගෙන අපි මේ බණුන් අහනවා දැන් තේරීම් කාරක සභාව තියාගෙන යනවා මේ තේරීම් කාරක සභාවට සමාජිකෙන් පත් කරන්න සිරිගොතෙන් කියලා සමහරව කියනවා නෑ මේ තේරීම් කාරක සභාවක් අවශ්‍යයි කියන යෝජනාව ගැන විපක්ෂයේ ඒ අයගේ යෝජනාවක් අනුව තමයි පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ දැන් මේ තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වෙන්නේ අර කූඩල්ලෝ මෙට්ට තියන්න බෑ කියලා වගේ පාර්ලිමේන්තුවේ වැදගත් සභාවක් පත් කරනකොට මේ කූඩල්ලෝ ඒ මෙට්ටට එන්නේ නැතුව මේ කූඩල්ලෝ පැනලා පැත්තකට යනවා. ඉතින් මේ කූඩල්ලන්ට ඒකට එන්න බැරුණාට අපිට කරන්න දෙයක් නැහැ. අද තේරීම් කාරක සභාවට අපි
විනිවිද
නිලධාරීන් අපි ගෙන්නනවා.
එන අවසාන කාරණකාර මන්ත්‍රීතුමා.
ඉස්සරහ දවස ගානේ ගරු කතානායකතුමනි රෙදි ගැලවිලා අඹුඩ කැඩිලා අන්දමට ඇඳගෙන ඉන්න ජංගියත් ගැලවෙනකොට මේ ඉන්න කූඩල්ලන්ට මේවා ඉවසගෙන ඉන්න බෑ. ඉතින් ඒ නිසා ගැරණින්ට භූමි තෙල් ගෑවා වගේ. ඉතින් ඒ නිසා කරුණා කරලා මේවා ගැන දැන් මේගොල්ලෝ බැඳුම් කරේට අර කමිටු මේ කමිටු දාලා අර කමිෂන් දාලා අපේ හිටපු ඇමතිවරු නායකයෝ ටික අගමැතිතුමා පවා ගෙන්නලා ප්‍රශ්න කරන්න විභාග කරන්න මාධ්‍ය ඉස්සරහේ නිරුත්තර කරන්න මාධ්‍ය ඉස්සරහේ රෙදි ගලවන්න හොඳයි.
බෞද්ධ දෙගාරු මන්ත්‍රීතුමා අවසාන කරන්න
මේ අය ගෙන්නලා මේ ප්‍රශ්න කරනකොට ඒව නරකයි. ඒ නිසා
හොඳයි ගරු ආරක්ෂක ඇමතිතුමා ගරු ආරක්ෂක ඇමතිතුමා අවසන් කරන්න
ගරු කතානායකතුමනි මේ අවස්ථාවට අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම අනික වාරයක් මේ පාස්කිරිදා ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සහ තුවාල ලැබූ සියලු දෙනාටම මගේ ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරනවා ඒක ප්‍රකාශ කරන්න ඇත්තෙම අමාත්‍යවරයෙක් හැටියටවත් මහජන නියෝජිතයෙක් හැටියටවත් නෙවෙයි මේ රටේ පුරවැසියෙක් හැටියට තමයි ඒ මම ඒ ප්‍රකාශ කරන්නේ. මොකද මේ වේදනාව අදටත් අපිට දැනෙනවා. ගරු කථානායකතුමනි, මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම දන්නවා, මේ රටේ සමස්තයක් හැටියට ජනතාවත් දන්නවා ඇයි අපි මේ හදිසි නීතිය ගෙනාවේ කියන එක. මොකද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ඇති වුණු වාතාවරණය අනුව අපි රජයක් හැටියට තීරණය ගත්තා. ඉතාමත් ඉක්මනින් මේ හදිසි නීතිය ගේන්නට, මේ රටේ ආපෝ යථා තත්ත්වයට ගේන්නට. ඉතින් ගරු කථානායකතුමනි, අපි ඇත්තෙම විශේෂම මේ අවස්ථාවේදී මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මේ ජහරාන්ගේ කණ්ඩායම මුළුමනින්ම ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් නෙවෙයි, නමුත් ඒ ජහරාන්ගේ කණ්ඩායමට සහය දුන්නේ අනිත් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නට මං හිතන්නේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් විශේෂයෙන්ම ත්‍රස්ත විමර්ශන කණ්ඩායමත් එවාගේම CID එක විශේෂයෙන්ම මේ පරීක්ෂණ ඔක්කොම පැවැත්වේ CID එකෙන් ඒ සියලු දෙනාම එකතු වෙලා මං හිතන්නේ සුමාන දෙකක් යන්න ඉස්සෙල්ලා ඒ ජහරාන්ගේ කණ්ඩායමේ 80%ක් විතර ඒගොල්ලන් අත්අඩංගුවට ගත්තා. එවාගේම එයින් පස්සේ මං හිතන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළදී ඒ අවශ්‍ය තොරතුරු අරගෙන අනිත් කණ්ඩායම ඒක සම්බන්ධ වූ අනිත් අයත් මේ දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ වෙනතුරු ගරු කථානායකතුමනි, අප්‍රේල් 21 වෙනි දින ප්‍රහාරයේ සමග හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන රැඳුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශන කටයුතු කළ සැකකරුවන් සංඛ්‍යාව 28යි. එයින් සැකකරුවන් 3 දෙනෙක් තවදුරටත් රඳවාගෙන තිබෙනවා. ඒ වගේම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ ප්‍රහාරයට සම්බන්ධ කාන්තාවන් 9ක් ඇතුළු සැකකරුවන් 105ක් 1979 අංක 48 දරන ත්‍රස්තවාදී මර්ධන පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් වැඩිදුර විමර්ශනය කරගෙන යනවා. දැන් ගරු කථානායකතුමනි, මේක මේ විමර්ශන කරන්නට අපේ ආරක්ෂක කණ්ඩායමටත් අපිට පිටරටනුත් සහයෝගය ලැබුණා. මේ අවස්ථාවේදී ඒගොල්ලන්ටත් අපි සහය අපේ ස්තුතිය පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම මම දන්නවා මේ දවස් ටිකේ බිල් එක් බවට මතු කරලා තියෙනවා ඇමරිකන් ජනපදය. ඒගොල්ලනුත් අපිට FBI ටීම් එකක් යවලා තිබ්බා. ඒ වගේම එංගලන්තෙන් මේ ත්‍රස්ත විමර්ශන කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යවලා තිබ්බා. ජපානයෙන් යවලා තිබ්බා. ඔස්ට්‍රේලියාවෙන් කණ්ඩායමක් ඇවිල්ලා හිටියා. ඒ වගේම අරාබි එමිරේට්ස් වලින් කණ්ඩායමක් අපිට යවලා තිබ්බා ගරු කථානායකතුමනි. ඒ සියලු දෙනාම ඇත්තෙන්ම අපිට මේ කරන පරීක්ෂණ වලට විමර්ශන වලට අපිට සහයෝගය ලබා දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී ඒගොල්ලන්ටත් අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ඉතාමත් පැහැදිලිව කියන්නට ඕනේ මේ ජහරාන්ගේ කණ්ඩායම අපි දැන් මුළුමනින්ම අල්ලන් ඉන්නේ. මොකද දැනටත් ජහරාන් සමග යාගෙන් පස්සේ ඉන්න නායකයා හැටියට අපි ගොඩක් දුරට හිතාගෙන හිටියේ රිඳුලාන්, එයාගේ සහෝදරයා. එයත් සමගම එයත් මං හිතන්නේ ජීවිතක්ෂයට පත් වුණා මේ බෝම්බ ප්‍රහාරයකින්. ඒ වගේම හිටියා තවත් නෞෆා කියන පුද්ගලයාත්, එයත් නායකත්වය දරන්න හිටපු පුද්ගලයෙක් ඔය කණ්ඩායමේ. එයා දඹුල්ලේ අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නායකත්වය ගන්න හිටපු කණ්ඩායම දැන් ඇත්තම ගොඩක් රිල්වාන් නැති වුණා. ඒවා නෞෆා දැන් අපේ CID එක විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම මේ බෝම්බකරුවන් දැන් අද ප්‍රශ්නයක් මතු කරුවා, මේ බෝම්බ හදපු කට්ටිය කවුද, ඒ කට්ටිය තාමත් ඉන්නව නේද කියන එක. ඒ බෝම්බකරුවන් දෙන්නත් ඇත්තම රිල්වාන් කියන එක්කෙනා එක්කෙනෙක්. ඒ බෝම්බ හදන්න ගොඩක් ඒ විස්තර අරන් වැඩ කරපු පුද්ගලෙක්. ඒ වගේම අනිත් එක්කෙනා තමයි මොහමද් තහාර් ෆසාන් කස්තුන් කියන පුද්ගලයා. එයත් මේ බෝම්බ ප්‍රහාරේ
ගරු අපිටම අපිට ඉවර කාලන තියෙනවා. නැත්තම් වැඩ කටයුතු අවසන් වෙනකන් සභාව කරගෙන යාමට අවසර ඉල්ලනවා සභාවෙන්. එකද
ආයි
හරි ඔබතුමා කතා ගන්න.
ඒ බෝම්බකරුවන් දෙදෙනත් මේ ප්‍රහාරේ නැති වුණා. ඉතින් ඒ ගැන සැකයක් තියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ මුළු කණ්ඩායම වගේම දැන් අහුවෙලා තියෙන ගරු කථානායකතුමනි, නමුත් එහෙනම් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් ඇයි අපි හදිසි නීතිය තවත් දික් කරන්නේ කියන එක. නමුත් මේ කණ්ඩායම හසුනාට තවත් අපි විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ විමර්ශන කටයුතු වලත් මේ ළඟදිත් අපි ජහරාන්ගේ ඉතාමත් සමීප පුද්ගලයෙක් අපි අත්අඩංගුවට ගත්තා. එව්වාගේ ඉතින් මෙව්වාගේ ඒ කණ්ඩායමට යම් කිසි මුදලින්වත් වාහන දීමෙන්වත් යම් කිසි විදියකින්වත් සහයෝගය දුන්න කට්ටියක් ඉන්නවා නම් ඒගොල්ලන් පුළුවන් තරම් ඉක්මනින් අපි අතඩංගුවට ගන්නවා. ඉතින් මේ විමර්ශන කටයුතු කරගෙන යනකොට අපි ආරක්ෂක ඒ කණ්ඩායමෙන් අපිට අපේ එදා ආරක්ෂක කමිටුවේදී ඉල්ලීමක් කෙරුවා තවත් මාසයකට ඉඩ දෙන්න කියලා මේ හදිසි නීතිය දික් කරගන්නට. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒක කරන්නට අවශ්‍යයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක තව දුරටත් ගෙන යන්න. මම හිතන්නේ මේ තවත් මාසිකෙන් පස්සේ අපිට මේ හදිසි නීතිය ගලවන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඇත්තෙන්ම මේකේ තවත් කටයුත්තක් තියෙනවා ගරු කථානකතුමනි. අපි දන්නවා මේ පාස්කු විරුදා ප්‍රහාරයෙන් පස්සේ රටේ ජනතාව අතරත් යම් කිසි බියක් තියෙනවා මෙව්වාගේ තවත් ප්‍රහාර ඇති වෙයිද. ඉතින් ඒ නිසා අපි මේ හමුදාව ත්‍රිවිධ හමුදාව යොමු කරලා තියෙනවා පාසල් ආරක්ෂා කරන්න, ඒ වගේම පන්සල් ආරක්ෂා කරන්න, පූජක ස්ථාන ආරක්ෂා කරන්න දාලා තියෙනවා, ඒ වගේම තානාධිපති කාර්යාල ආරක්ෂා කරන්න මේගොල්ලන් දාලා තියෙනවා. ඉතින් මේ හදිසි නීතිය ගැල්ලුවොත් මේ සියලු කට්ටියම ආපෝ බැරක් වලට අපිට යවන්නට වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ රටේ ජනතාවගේ ඒ බිය යනකම්, ඒ වගේම අනිත් අපේ තානාධිපති කාර්යාලෙ ඉන්න අපේ තානාධිපතිවරුන්ගේ තෙබිය ඒ සැකේ යනකම් මම හිතන්නේ තවත් මාසයක් මේක දීර්ඝ කෙරුවොත් හොඳයි කියලා තමයි අපි හිතන්නේ කරු කථානායකතුමනි. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේදී එක එක ප්‍රශ්න ගැන මේ ජාතික ආරක්ෂා ගැන මේ ගොඩක් දොස් කිව්වා කරු කථානායකතුමනි. නමුත් අපි එදා ඉඳන්ම අපේ අගමැතිතුමත් අපිත් රජයක් හැටියට අපි වගකීම බාරගත්තා. මේකේ අඩුපාඩු වුණා. ඒ වගේම මම හිතන්නේ ආරක්ෂක පැත්තෙනුත් ඒ වගේම මේ රජයක් හැටියට ඒක අපි වගකීම් බාරගත්තා. ඒක වුණා. හැබැයි ඒ වගකීම බාරගත්තටත් අපි පැහැදිලිව කියන්නට ඕනේ අරු කථානකතුමනි, මේ ගැන අපි දැනගෙන හිටීමක් ඇත්තෙම සිදුවෙලා තිබ්බේ නැහැ. ඒක මම වගකීමෙන් කියන්නේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මමවත් ඒක ගැන දැනුවත් වුණේ නැහැ. ඒ වගේම මෙතන ඉන්න රජයේ ඉන්න මම හිතන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු දැනගෙන හිටියා කියලා මම හිතන්නේත් නැහැ. ඇත්තම ඒ වගේ දැනගෙන අපි දැනුවත් වෙලා හිටියා නම් මේක ඇත්තටම නවත්වන්නට අපි යම් කිසි විදියකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ කරුවා. ඉතින් නමුත් ඒක සිදු වුණා. ඒක ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. නමුත් දැන් තියෙන්නේ මේ රට ආපෝ මේ අපේ ජාතික ආරක්ෂාව තව තර කරගෙන එවැනි සිද්ධියක් නොවන විදිහට අපි වැඩ කටයුතු කරන්නට ඕනේ. නමුත් අපේ හමුදාපතිතුමා කිව්ව එක හරි. මේක 100% අපිට කියන්න බෑ මෙව්වාගේ තව ප්‍රහාරයක් සිද්ධ වෙයිද කියලා. මොකද මේක LTT සංවිධානයක් වගේ නෙමෙයි මේ ප්‍රශ්නේ කරුත්. මේ ප්‍රශ්නේ තියෙන්නේ ආගමත් එක්ක තියෙන අන්තවාදයක් තියෙන. ඒක පංගුවක් කළාට අර අපිත් වෙන රටවල් වල දැක්කා ලෝන් වුල්ෆ් කියන, ඒ කියන්නේ තනි පුද්ගලයෙක්ට මේ ඒ අන්තවාදයේ තියෙන තනි පුද්ගලයෙක්ට ඇවිල්ලා මොකක් හරි මේ අපරාධයක් කරන්න පුළුවන්. ඒක ඉංගලන්තේ දැක්කා. වෙනත් රටවල් වල මංගිර යුරෝපයේ රටවල් ගණනාවක් අපි දැක්කා. බෙල්ජියම් වල දැක්කා. ඉතින් මෙව්වාගේ සිද්ධීන් ඒ රටවල් වලත් වුණා. ඉතින් මෙව්වාගේ පංගුවක් කළාට මේ රටෙත් එක පුද්ගලයෙක්ට එවාගේ දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා අපිට 100% කියන්න බෑ මේක කවදාක්වත් ආපහු වෙන්නේ නැහැ කියන එක. නමුත් කණ්ඩායමක් වශයෙන් නම් ඒක කවදාක්වත් මේ දහරාංගේ කණ්ඩායම අනිවාර්යයෙන්ම දැන් ඒක අපේ ආරක්ෂක අංශවලින් ඒක දැන් කඩා කප්පල් කරලා තියෙන එක. ආපහු දහරාංගේ කණ්ඩායමක් ඉදිරිපත් වෙන්නට අමාරුයි. ඉතින් අපි ඒක කියමින් ගරු කථානකතුමනි, ඒ වගේ තවත් මං හිතන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ සුසන්ත පුංචි නිලමේ මන්ත්‍රීතුමාගේ එතුමත් මේ මං හිතන්නේ ප්‍රශ්නයක් මතු කෙරුවා. ත්‍රිකුණාමලයේ අපි දැන් අක්කර ගාණක් දෙනවද ඇමරිකාවට මේගොල්ලන්ට ඇවිල්ලා මෙහි කඳුරක් පවත්වන්නට? ගරු කථානකතුමනි පැහැදිලිව කියන්නට ඕනේ අපි ඇමරිකාව පමණක් නෙමෙයි කිසිම රටක වෙන රටකට මේ රට තුළ ඇවිල්ලා කඳුරක් පවත්වන්නට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒක අපිට කරන්න බෑ. මේ රටට ඇත්තම වෙනත් රටකින් ඇවිල්ලා කඳුරක් බඳින්න මං හිතන්නේ ඇමරිකාව අපේ තානාධිපතිතුමියත් ඒක පැහැදිලිව කියලා තියෙනවා. ඒක කරන්නේ නැහැ කියලා. ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමද ත්‍රිකුණාමලයේ වරායට මං හිතන්නේ ඇමරිකාවෙන් මං හිතන්නේ ඇන්කරේජ් කියන එක තමයි මං හිතන්නේ ඇවිල්ලා තිබ්බේ. ඒ වගේ වෙනත් විවිධ මං හිතන්නේ ඊටත් පෙර මං හිතන්නේ අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවෙන් මේ නැවක් ඇවිල්ලා තිබ්බා. විවිධ රටවල් වලින් නැව් වෙනවා. ඒ වගේම හම්බන්තොට වරායටත් ජපානයෙන් ආවා, චීනයෙන් ආවා, එක එක රටවල් වලින් ආවා. අපේ කොළඹ වරායටත් එහෙම ආවා. මං හිතන්නේ කොළඹ වරායට මේ ත්‍රිකුණාමලයේ වරායට ආපු ඇංකරේජකට වඩා විශාල නිමිත්ස් කියන මේ එයාප්ලේන් ප්ලේන් කැඩිය එකක්. ඒකට විශාල වශය මංහිතන්න ඒක ඇතුළෙම දස් ගණක් ඉන්නවා. ඔව්
ඔබතුම පිරිතුරයන්න කැමතිද?
කැමති.
ගරු කතානායකතුමනි, මේ මට ලැබිච්ච නැවේ වෙච්ච තොරතුරු මට කියන්න බෑ කවුදුන්නේ කියලා. ඒ නැවේ නාවික හමුදාවත් එක්ක එක්සයිස් එකක් කරාට කමක් නෑ. අපේ නාවික හමුදාව දැනුවත් වෙන්න ඔක්කො වෙන්න. හැබැයි නැවට අපේ තියෙන මුහුදේ තියෙන ආදී ගිලිච්ච දේවල් ඒවා පිළිබඳ ඒගොල්ලන්ට විමර්ශනයක් කරන්න අවස්ථාවක් නැහැ ගරු රාජ්‍යමැතිතුමනි. ඒ කරපු නිසා තමයි සැකයක් මතුවෙලා සැකේ දුරු කරගන්නයි මේ යහන්නේ. මොකද ඒ දිස්ත්‍රික්කයේ 77%ක් ඉන්නේ දමින සහ මුස්ලිම් කරත් අපි 23%යි ඉන්නේ. ඒකයි මම මේ අහුවේ. මමත් මේ ඉන්න බුද්ධෙක් හැටියට.
නෑ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ මට තේරෙනවා ඔබතුමාගේ යම් කිසි එක සැකයක් ඇති වෙයි. නමුත් ඇත්තෙන්ම අපිට එවැනි ගිවිසුමක් නෑ. ඒ වගේ අපිට මෙව්වාගේ ත්‍රිකුණාමලයේ අක්කර 100 ගණක් ඇමරිකාවට දීලා ඒගොල්ලන්ගේ කඳුර බඳින්නවත් අපි එහෙම ගෙවිසුමකට ගිහිල්ලවත් නැහැ. ඒක කරන්නෙත් නැහැ. නමුත් මෙව්වාගේ විටින් විට මේ පිට රටවල් වලින් ඒ නාවික හමුදා වලින් එනවා. ඒ ඊටපස්සේ අපේ නාවික හමුදාවත් එක්ක එකතු වෙලා එක එක එක්සර්සයිස් කරනවා. ඒගොල්ලන්ගේ ඒක හැම අවුරුද්දෙම වෙනවා. නමුත් දැන් එවැනි USS ඇන්කරේජ් එකෙත් ගරු කතානායකතුමනි විවිධාකාර ඔය හෙලිකොප්ටර්ස් උයි එක එකව තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් දැන් කොළඹ වරායට නිමිත්ස් එකාව USS නිමිත්ස් එකාව ගන්න. ඒකේ මං හිතන්නේ මීටත් වඩා ඇන්කරේජ් එකටත් වඩා ප්‍රහාර යානාව මං හිතන්නේ 40ක්ද 50ක්ද ඒකේ තිබ්බා. ඊට අමතරව මං හිතන්නේ නාවික හමුදාවේ ඇමරිකානු නායක හමුදාවේ නිලධාරීන් 1000කටත් වඩා ඒක ඇතුළේ හිටියා. ඒ වගේ විටෙන් විට එනවා ගොරුතුමා. දැන් ඉතින් ඒක නිසා මේ විශේෂයෙන් මේ සැකේ දුරු කරන්නයි ඔබතුමාට කිව්වේ. අපිට කිසිසේත්ම ඒගොල්ලන්ට කිසිම ගිවිසුමකට යන්න අවශ්‍යතාවයක් නැහැ එවැනි කඳුරක් මේ බඳින්න. ඒ වගේම මම දන්නවා මේ දවස් ටිකේ අර සෝෆා ගිවිසුම ගැනත් ගොඩක් කතා වුණා. මේ ඔව් සෝෆා ගිවිසුම ගැන ගොඩක් කතා වුණා ගරු කතානකද. මේකත් ඇත්තෙන්ම රටවල් ගණනාවකින් දැන් අපි අවුරුදු දෙකකටත් ඉස්සෙල්ලා චීනත් සමග ආරක්ෂක අංශය විසින් අපි යම්කිසි ගිවිසුමක් අස්සම් කෙරුවා. දැන් ඒකත් චීනෙන් අපිට ඉස්සෙල්ලා ඒගොල්ලන් ඒක එවනවා, ඒගොල්ලන්ගේ යෝජනා එවනවා. ආවහම අපි බලලා ඒක මාස 3-4ක් පංගවකලට මාස 6-7-8ක් යනවා සොන්. ඒක බලලා ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනස්කම් ටික කරලා ආපු එහෙට එවනවා. ඒ වගේ ඉතින් ඔව් වගේ උඩරයි පල්ලෙහාටයි යනවා. ඒ වගේම තමයි සෝෆා ගිවිසුම. ඒගොල්ලන් ගිවිසුමක් ඉදිරිපත් කරලා තියෙනවා කරු කතානායකතුමනි. ඒ ගැනත් අපි බලලා ඒක ආරක්ෂක අමාත්‍යාංශයෙන් පමණක් නෙවෙයි ඉස්සෙල්ලාම එන්නේ මේ මගේ ෆොරින් මිනිස්ටර් එකෙත් එහෙන් හරහා අපිට එනවා. ඉතින් අපිත් ඒක බලලා ඒවා කළා අපිට අවශ්‍ය විදියට මේ වෙනස්කම් කරලා යම්කිසි දැන් කාලයක යම්කිසි ගිවිසුමට එනවා නම් එයි. හැබැයි නෑ මං හිතන්නේ ඒක කරන්න පුළුවන්. මං හිතන්නේ මෙතන අපේ එමුතුමා නෑ එතුමා ආවත් අපිට කරන්න පුළුවන්, කිසි ප්‍රශ්න නෑ. හැබැයි ඒක අස්සම් කරන්න කිසිම අපි දැන් අස්සම් කරන්න ඒ ගිවිසුම අස්සම් කරන්න කිසිසේත්ම ඉදිරිපත් වෙලා නෑ. අපි ඒක අස්සම් කළත් නෑ ඉදිරිපත් වෙලාත් නෑ කරපු තැනක. ඉතින් මේ සෝෆා ගිවිසුම ගැන තාමත් සාකච්ඡා කරගන්නවා විතරයි. ඔව් ඔව් වගකීමෙන් කියන්නේ අපි අස්සම් කළත් නැහැ, අස්සම් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කොහොමවත් ඉදිරියේදී යම්කිසි එකගත්වයකට ආවොත් එහෙනම් ඒක අස්සම් කරයි. ඒක අපේ මේ රජය කරයිද ඊළඟ රජය කරයිද කොහොමද දන්නේ. ඉතින් ඒක
හොඳයි. ඔව් කියන්නේ.
ඉතින් ඒ සැකේ දුරු කරන්න අවශ්‍යයි ගරු කතානායකතුමනි. මොකද මේ දවස් ටිකේ ගොඩක් මේ කතා වෙන දෙයක් මේ සෝෆා ගිවිසුම ගැන. ඉතින් ඒ කියමින් විශේෂම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි අපේ මේ ප්‍රශ්නය ගැන කතා වුණොත් අපි පාස්කුවිරිදා ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා යම්කිසි ඒක අපේ විමර්ශන වැඩ කටයුතු කරගෙන යනකොටත් ඇත්තෙන්ම මේ රටේ ජාතීන් අතර විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. අපි දැක්කා මං හිතන්නේ සමස්ත මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදීන් හැටියට හඳුන්වලා වැඩ කටයුතු කෙරුවා සමහර කණ්ඩායම්. ඒ ගැන ඇත්තෙන්ම අපි කනගාටු වෙන්න ඕනේ. මොකද ඇත්තෙන්ම මේ විමර්ශන කටයුතු කරන්නට ඒ පාස්කු ඉරිදා පස්සේ විශේෂයෙන්ම මේ නැෂනල් තව්හීද් ජමාතයකට විරුද්ධව සාක්ෂි දෙන්නත් ඒව තොරතුරු දෙන්නත් ඒ වගේම මේ කට්ටියට මේ සහරාංගේ කණ්ඩායමට විරුද්ධව තොරතුරු දෙන්නත් ගොඩක් ඉදිරිපත් උනේ මුස්ලිම් ජනතාව. ඒගොල්ලන් තමයි ඇත්තෙන්ම අපිට ගොඩක් අපේ ආරක්ෂක අංශවලට අවශ්‍ය ඒ විස්තර ටික දුන්නේ. මේගොල්ලන්ව වහම අත්අඩංගුවට ගන්න කියලා. ඒ විතර නෙමෙයි ගරු කථානායකතුමනි, අපිත් දැක්ක පසුගිය කාලේ ඒක විශේෂ දෙයක් කියන්නත් ඕනේ. මං හිතන්නේ මේ රිල්වාන් කියන පුද්ගලයා, රිල්වානුයි එයාගේ කණ්ඩ අපේ සහරාන්ගේ තාත්තයි මං හිතන්නේ පවලිසිවුල දෙනාවේ ඔක්කොම අපි දැක්කා. ඒක ගේක හැංගිලා ඉන්නකොට ඒ ගේ හැංගිලා ඉන්නවා කියලා පොලිසියටත් දැනුම් දුන්නේ මුස්ලිම් ඒ ප්‍රදේශයේ මුස්ලිම් ගම්වාසියෙක් තමයි. පොලිසියට දුවලා ගිහිල්ලා කිව්වේ මෙන්න මෙව්වාගේ මේ සැක කටයුතු කණ්ඩායමක් මේ ගෙදර හැංගිලා ඉන්නවා, ගිහිල්ලා මොකක් හරි කරන්න කියලා. එතකොට තමයි පොලිසියට ගියාම මේගොල්ලන් පොලිසියට වෙඩි තියලා හමුදාවත් ගිහිල්ලා මේගොල්ලන් අන්තිමට බෝම්බ පුපුරවගෙන තමයි මැරුණේ. ඉතින් අපි මං හිතන්නේ මේ සමස්ත මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් හැටියට ගන්න නැතුව අපි මේගොල්ලන් ඇත්තෙම හැම 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 ජාතියකම අන්තවාදීන් ඉන්නවා ගරු කතානික. මුස්ලිම් අය අතරත් ඉන්නවා, බෞද්ධයන් අතරත් ඉන්නවා, ක්‍රිස්තියානි අයත් අතරත් ඉන්නවා. ඉතින් කොහොම හරි අපි මං හිතන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා මේ රටේ ජාතින් එකතු කරගෙන, මොකද මේ ජාතින් බෙදිලා අපි එක එක අතර සටන් කරන්න ගියොත් තමයි මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් අපි සියලු දෙනාම මං හිතන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ අවස්ථාවේදී එකතු වෙලා මේ තියෙන ප්‍රශ්නයට අපි මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම අපි මහජන නියෝජිතයන් හැටියට මේ ප්‍රශ්නයට අපි යම්කිසි විසඳුමක් හොයාගන්නට අපි ඔක්කොම එකතු වෙන්නට ඕනේ කියන අදහසයි මේ කියමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. Item 1 before the House. House agrees?
Aye.
Adjournment. Division.
You're right.
We are passed, but we can have your objections recorded. I have your objection recorded, it's already passed, okay? Yeah, your objection will be recorded.
හදිසි නීතියටත් විරුද්ධ වෙනවා කිව්වා. රට උදේ ඉඳන් රටකට කතා කරුවා.
ඕකේ, adjournment.
මේනුත් කිව්වා.
They are supporting us. නෑ, ලීලා දවස් they were supporting you. They were supporting you and I report by the time you got up, you already passed it. So I record your objection from TNA.
Isra peli da hebi te kiwa.
Sabhava kal damima.
Parliament to ena dhaya marvel tek.